විසයි 23 දෙසැම්බර් 13 වන දින එනම් අද දින පාර්ලිමේන්තු රැසීම අවසන් වීමෙන් පසුව පාර්ලිමේන්තුවේ අංක 1 දරණ කාරක සභා කාමරයේදී පැවැත්වීමට පැවැත්වෙන පොදු ජන මණ්ඩල පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සාක් පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව යන සංගම්වල ඒකාබද්ධ වාර්ෂික මහා සභා රැසීමට සහභාගී වන සියලුම ගරු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ජන රජය ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154 6 ව්‍යවස්ථා ප්‍රකාරව 20/20 මුදල් වර්ෂය සඳහා වන ගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ දෙවැනි කාණ්ඩයේ 54 වෙන කොටස 20/20 මුදල් වර්ෂය ගණකාධිපතිවරයාගේ දෙවැනි කාණ්ඩයේ 47 වෙනි කොටස 20/21 මුදල් වසන්දය ගණකාධිපති දිවාර්තාවේ 35 වෙනි කොටස මම ඉදිරිපත් කරමි. සභානායකතුමෝ
ගරු කථානායකතුමිය එකී වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා කර.
පිළිගැනීම පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි 2020 වර්ෂය සඳහා ලෝහෝර් ආර්ය නය අරුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික භෞතික ශාස්ත්‍ර පිළිබඳව ආංශික අධීක්ෂක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ප්‍රවාහන මහාමාර්ග මතුමා
අර කථානායකතුමනි 2022 වර්ෂය සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා බලශක්තිය ප්‍රවාහන පිළිබඳව ආංශික අධීක්ෂක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
කරු විදුලි බලහ බලශක්තිය මතුමා
කරු කථානායකතුමනි 2021 වර්ෂය සඳහා ලංකා ඛනිජ තෙල් තොග කපඩා පරියන්ත සමගිමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව බලශක්තිය ප්‍රවාහන පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කෘතිය යෝජනා කරමි.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 52 යටතේ වාර්තා පිළිගැනීම පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 52 6 යටතේ සමීර පදනම සංස්ථාගත කිරීම නිමිති 50 පත පිළිබඳ වාර්තා පිළිගැනීම ගරු ක්‍රීඩා හා යෞවන ඇමතුමා
සවිර පදනම නැමැති 50 කිටුප්පත පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 52 වරහණක් 6 යටතේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
දෙවෙනි වර කියෙම කවදාද? හෙටදී. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 6 යටතේ පවිත්‍රා වන්‍යාති සහෘද පදනම සංස්ථාගත කිරීම නැමැති 50 කිටුප්පත පිළිබඳ වාර්තාව පිළිගැන්නේ බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමතුමා.
ගරු කථානායකතුමනි පවිත්‍රා වන්‍යාරච්චි සෞර්ධ පදනම නැමැති 50 කිටුම් පත පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 6 යටතේ වාර්තාව ඉදිරිපත් කරවි.
දෙවෙනි වර කීම කවදාද? කාර්ක සභා වාර්තා පිළිබඳ ශ්‍රී ලංකා බැප්ටිස් සංගමයේ සංස්ථාගත කිරීමේ සංශෝධන 50 කිටුම් පතේ එය පිළිබඳ වාස්තාදායක කාර්ක සභාවේ වාර්තාව ගරු අජිත් රාජපක්ෂ මැතිතුමා.
ගරු කථානායකතුමනි ශ්‍රී ලංකා බැප්ටිස් සංගමයේ සංස්ථාගත කිරීමේ 50 කෙටුම් පද පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්ක සභාවේ වාර්තාව හා එහි කාර්යසටහන් මම ඉදිරිපත් කරමි.
සලකා බැලීම කවදාද? රජයේ මුදල් පෙරහර කාර්ක සභාවේ වාර්තාවේ කාර්ක සභාවේ සභාපති හර්ෂද සිල්ලා මැතිතුමා.
ගරු කථානායකතුමනි රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව යොමු කරන ලද රේග් ආඥා පනතේ 235 වෙනි අධිකාරිය යටතේ යෝජනා සම්මතය සහ 2007/40 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බඩු පන්ති යටතේ නියමයන් සම්බන්ධව එකී කාර්ක සභාවේ වාර්තාව මා ඉදිරිපත් කරමි.
පරිසර ස්වාභාවික සම්පත් හා තිරිසර සම්බන්ධව ආංශික කාර්ක සභාවේ වාර්තාව අජිත් මාන්න පෙරමෙතු.
ගරු කථානායකතුමනි පරිසර ස්වාභාවික සම්පත් හා තිරිසර සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව විසින් ශ්‍රී ලංකාවේ අලිමිනිස් ගැටුම අවම කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්ම සම්බන්ධයෙන් කරන ලද වාර්තාව මම ඉදිරිපත් කරනවා. ඒ වගේම ගරු කථානායකතුමනි මේ වර්ෂයේ විතරක් ඔක්තෝබර් මාස වෙනකොට අලිමිනිස් ගැටුම නිසා අලින් 367කුත් මිනිසුන් 148කුත් ඝාතනය සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ඝාතනයන් අපි නිරීක්ෂණය කරපු අනුව මේ ඝාතනයන් සිදු වෙලා තියෙන්නේ කෘෂිකර්ම භෝග සම්බන්ධව තමයි මේ අලි ගමට වැදෙන්නේ. එක්කෝ වගා කරන ලද භූමි එහෙම නැත්නම් ගෙදර තියෙන ගබඩාවන් කඩීම තමයි මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ හින්දා අපි කියනවා ගම් වැදීම නතර කිරීමට නම් වගා කරන භූමියන්ට తాවකාලික වැටක් වගා කරන වෙලාවට විතරක් ආරක්ෂිත වැටක් ඇති කරලා පස්සේ ඒක අයින් කරන්න කියලාත් කියනවා. ඒ වගේම මේ අලි මිනිස් ගැටුම ගැන සීමාමාවින් ලකුණු කරනකොට මේ අලිවැටවල් හදනකොට සීමාමාවින් ලකුණු කරනකොට අපි දැක්කා ගමේ සහයෝගයක් නැතුව ඇති කරලා තියෙනවා. හැබැයි අලි වැටේ දෙපැත්තේම සමහරට වනාලි ඉන්නවා. අලි වැටෙන් එහා පැත්තෙත් ඉන්නවා, මෙහා පැත්තෙත් ඉන්නවා. ඉතින් ඒ හින්දා ඒක යම් අධීක්ෂණයක් කරන්න, ඒ වගේම එහෙම ගහලා තියෙන වැරදි වැටවල් විතෙන් කරන්න කියලාත් අපි ඉල්ලනවා. ඒ වගේම එක එක ආයතන වලින් අලි වැටවල් ගහන්න පටන් ගන්නවා. ඒක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විතරක් එක ආයතනකින් රටේ තියෙන සියලු වැටවල් අධීක්ෂණය කිරීම, නඩත්තු කිරීම, මේ වගේ කටයුතු කරන්න කියලාත් අපි නිර්දේශ කරලා තිනවා. ඒ වගේම වනජීවි දෙපාර්තමේන්තුවේ බාර දෙන්න කියලා තිනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමිය මේ වෙනකොටත් සමනල වැව රක්ෂිතේ අලි වැටක් ගහන්න කියලා රක්ෂිතේ ගස් 8000ක් 7000ක් විතර කපලා දානවා. ඒ කියන්නේ ගමේ සම්බන්ධයක් නැතුව. ඒතකොට මේ අලි වැට ගහන මිනිස්සයාගේ උවමනාව අලි වැට ගහන්නද නැත්නම් මේ ගස් කපන්නද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා තමයි අපි කියන්නේ ප්‍රජා සහභාගිත්වය, ප්‍රජා සම්බන්ධීකරණය ඇතුළු වනජීවි දෙපාර්තමේන්තුව මේ කටයුත්ත බාර දෙන්න කියලා අපි මේකෙන් නිර්දේශ කරනවා. ඒ වගේම මම හිතනවා අපි මේ සඳහා අනිවාර්යයෙන්ම මේ අලිවැටවල් සකස් කිරීම පිළිබඳව මීට වඩා දැඩි අවධානයක් යොමු කරන්න කියන එකත් විශේෂයෙන් සඳහන් කරන අමතුමිය.
සාමාන්‍යයෙන් වෙලාව ඉල්ලන්නේ නැහැ. මේකට මට පිළිතුරක් දෙන්න ඕනි. විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ වාර්තාව ඉදිරිපත් කිරීම ගැන. අපි ඉල්ලා සිටිනවා අපේ අමාත්‍යංශයත් දෙපාර්තමේන්තුවත් එක්ක තව සාකච්ඡාවක් අපි මේක කරමු කියලා. ඒ වගේම මේ අර බලංගොඩ මගේ දිස්ත්‍රික්කයේ අලිවැට ගහන එක සම්බන්ධයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල වසර 10ක විතර ඉඳලා දිගට මේක මිනිස්සුන්ගේ ඉල්ලීමක්. ඒ ඉල්ලීම අනුව තමයි අලිවැට ගහන්න තීන්දු කළේ. ඒ අලිවැට ගැහීමේදී කිසිසේත් මේ ගමේ ඇත් එක සම්බන්ධ වෙලා තමයි ඒ තීන්දුව අරගෙන තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අලිවැටක් ගහනකොට ඒ ප්‍රදේශ වසන් ගණනාවක මිනිස්සු අවුරුදු ගණනාවක් තිස්සේ ඔවුන්ගේ වගා කරලද භෝග සහ ඔවුන්ගේ ගෙවල් දොරවල් කැඩිලා ඔවුන්ගේ ජීවිත තර්ධන තියෙනවා. ඒ නිසා වසර ගණනාවක කරපු ඉල්ලීමකට තමයි මේ අලිවැට ලබා දුන්නේ. ඒකෙදි මේ ගස් කැපීමේ කිසිම මේ බලාපොරොත්තුවක් ඇතුව නෙවෙයි. හැබැයි අලිවැටක් ගහනකොට දෙපැත්තේ ගස් අනිවාර්යයෙන්ම කැපෙනවා. මේ සම්බන්ධයෙන් මම අමාත්‍යංශයේ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කොමිටුවක් පත් කරලා දිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව සහ දැව සංස්ථාව සම්බන්ධ කරලා වාර්තාවක් ගෙන ගත්තා. ඒකෙදි අලිවැට ගැසීමේදී මිනිසුන්ගේ ජීවිත සහ මිනිසුන්ගේ දේපල වලට වෙන තර්ජනය නිසා අලිවැට ඉල්ලා හිටියේ. ඒ නිසා තමයි අලිවැට ගැහුවේ. ඒ ගහනකොට ඔය කියන මට්ටමේ ගස් කැපීමක් සිද්ධ වෙලා නැහැ. දැව සංස්ථාවෙන් තමයි මේ ගස් ටික ගන්නේ. ඒක පෞද්ගලික අංශයට ගන්න කිසිසේත්ම බෑ. එතකොට වන සංරක්ෂණ සහ වනජීවි දෙපාර්තමේන්තුවෙන් ලකුණු කරන ලද ගස් තමයි මේ කපලා තියෙන, වෙන ගසක් කැපිලා නැහැ. මේ වාර්තාව අනුව කිසිසේත් මේක වසර ගණනාවක් තිස්සේ රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන ජීවිත සහ දේපල වල සහ වගා හානි වලට තිබිච්ච විශාල ප්‍රශ්නයක්. මේවා සම්බන්ධීකරණ කොමිටුව වල අවුරුදු 10ක් 15ක් කතා කරලා තිනවා. අලිවැට ඉල්ලලා තියෙනවා. අලිවැට දෙන්න තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඒ දිස්ත්‍රික්කයේ ලක්ෂ 2ක් ඡන්ද ගත්ත മന്ത്രിවරියක් විදිහට ඒ දිස්ත්‍රික්කයට නියෝජනය කරන മന്ത്രി කෙනෙකුට මේ ඇමතිකම හම්බුනාම මිනිස්සුන්ගේ එකම අභිලාෂය උනේ මේ වැට ගහලා දෙන්න කියලා. ඒ නිසා මම ගරු മന്ത്രിතුමනි මේ මගේ පැත්තෙන්, අපේ අමාත්‍යංශයේ පැත්තෙන් දිය යුතු උත්තරය මේකට දෙන්න ඕනේ. මොකද සමාජ මාධ්‍ය දාරහරහා මගේ නමත් කැත කරමි. මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 28ක් මම කටයුතු කරලා තියෙනවා. කිසිම දවසක මට දූෂණ චෝදනාවක්, වංචා චෝදනාවක්, ගස් කැපීම චෝදනාවක් මේ වෙනකම් මට එල්ල වෙලාත් නැහැ. මං හොරකම් කරන්නෙත් නැහැ, කරලත් නැහැ, වැරදි වැඩ කරන්නෙත් නැහැ, කරලත් නැහැ. නිසා මේ සම්බන්ධයෙන් මේ නිවැරදි කිරීම පාර්ලිමේන්තුවේ මතක් කරපු නිසා මට ඉදිරිපත් කළ යුතු වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.
ගරු ඇමතුමිය, ඒක හරි ඔබතුමියකින් දැන් මේ මායිම් මේ වාර්තාවෙන් කියලා තියෙන මායිම් සලකුණු කිරීමේදී කැලේ මැද්දෙන් යන්න බෑ. සමහරවිට වනරක්ෂණ වනජීවි දෙපාර්තමේන්තුවේ මායිම්, වනරක්ෂණ දෙපාර්තමේන්තුවේ මායිම් සටහන් කරන්න යන්නේ. ඒක නෙමෙයි දෙපැත්තේ ගස් කපන්න වෙන්නේ, දෙපැත්තම කැලේ හින්දානේ. ඒක තමයි අපි කියන්නේ දෙපැත්තේ නෙමෙයි, එක පැත්තකයි කැලේ තියෙන්න ඕනේ, දෙපැත්තේ කැලේ තියෙන්න බෑ කියන එක. ගස් කපන්න වෙන්නේ නැහැ, කැලයක් මායිමෙන් යනවා නම් ඒක වනජීවිද වන සංරක්ෂණද කියලා ගණන් ගන්න නැතුව. ඒ වගේම ගරු කතානායකතුමනි, අපි අවධානය යොමු කරනවා මේ අලිගැටුම් තියෙන සෑම ප්‍රදේශවලම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලදී අලි මිනිස් ගැටුම පිළිබඳ මාතෘකාවක් අනිවාර්ය කරන්න කියලා අපි මෙතෙන්දී සඳහන් කරනවා. ඒ වගේම දැනට අලි මංකඩවල් 16ක් හඳුනාගෙන තියෙන අත්‍යවශ්‍ය අලි මංකඩවල් ඒවා රක්ෂිත ලෙස නම් කරන ලෙසත් ඒ හඳුනාගත්තු අලි මංකඩවල යම් සංවර්ධන ව්‍යාපෘති තියෙනවා නම් කරුණාකරලා ඒවට විතැන් කිරීමට කටයුතු කරන ලෙසත් ඒ වගේම විතැන් කරන්න බැරි හෝටල් වගේ දේවල් හදලා තියෙනවා නම් මේ හෝටල් වලින් යම් මුදලක් අය කරගන්නවා කියන එකත් විශේෂයෙන්ම අපි ඉල්ලලා තියෙනවා ඒ වගේම ගරු ඇමතුමිය මේ කමිටුවෙන් කියලා තියෙනවා දැන් සමහර කැලේ මැද්දේ හේන් කරනවා මේ හේන් කරන්නේ සාමාන්‍ය මාස 6කට අවුරුද්ද හැමදාම හේන් තියෙන්නේ නැහැ සමහර හේන් තිනවා වාරි මාර්ග දෙපාර්තමේන්තුව ජලය අරගෙන දිගටම මේක හේනක් නෙමෙයි ගොවිපලක් බවට පත් කරගෙන තියෙනවා ඒවත් මේකට ප්‍රශ්න වෙනවා ඒ වගේම මේ අලි එන්නේ ආහාර හොයාගෙන ගමට එන්නේ ඇයි කැලේ ඇතුලේ ආහාර නැහැ කැලේ ඇතුලට අලි හරක් ටික දක්කනවා හරක් ටික උලා කරනවා කැලේ තියෙන තනකොළ ටික අලින්ට කණ්ඩ දෙයක් නැහැ එතකොට ඒ හින්දා අපි ඉල්ලීමක් කරනවා මේක ඔබතුමියගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක දිගටම ඉඳන් තියෙන එකක් අපි ඉල්ලීමක් කරනවා තුන මාර්ග වගා කරලා මේ කැලේ තුල හරක් කෙන එක හරක් දාන එක නවත්තන්නත් කියන එකත් අපි විශේෂම කියනවා ඒ වගේ මේ ප්‍රශ්නේ විසඳන්න මම දන්නවා ඔබතුමියට තනියම බෑ මොකද හේතුව මේකට මහවැලි අධිකාරිය විවිධ ආයතන සම්බන්ධ වෙනවා ජනාධිපති කාර්යාලයේ ඉන්න ලේකම්වරයා පරිසරය සඳහා ඉන්න ලේකම්වරයාව අරගෙන මේ සඳහා සම්පූර්ණ කමිටුවක් හදාගෙන මාස 6කටවත්
හරියක්
ඉවර කරනවා ඒ වගේම ගරු මුතුමනේ හදන්න කියලා විශේෂයෙන්ම ඉල්ලන අවසාන එක ඒ වගේම කියනවා විශේෂයෙන්ම වනජීවි නිලධාරීන් ක්‍රියාත්මක වෙද්දී එක එක වනජීවි නිලධාරීන් එක එක විදිහට ක්‍රියාත්මක වෙනවා ඒ නිසා ඒකට පුහුණුවක් දෙන්න පුළුවන් නම් මාස 6කට සැරයක් එක සම්මත ක්‍රමයකින් මේ අලි පෙන්වීම කරන්න මොකද දන්නවා සමහරට අලි වෙඩි දානකොට හක්ක රචින දානකොට මේ වගේ අලියා තව දරුණු වෙන ඉවර වෙන කලින් මම ඉවර කරනවා ඉක්මනට හැබැයි ඉවර කරනවා ඉක්මනට ඒ හින්දා ඒ සඳහා යම් ක්‍රමවේදයක් ඒ වගේම මේ සඳහා කටයුතු කරන වනජීවි නිලධාරීන්ට හමුදා සහාය ත්‍රිවිධ හමුදා සහාය ක්ෂණිකව ලබා ගන්න හැකි බලය විමධ්‍යගත කිරීමක්
කරන්න වාර්තා ඉදිරිපත් කරන්න විතරයි
ඔබතුමාගේ වාර්තා අවසානයි විදුලි රැහෙන් ඇදීම පිළිබඳව ඔබතුමියට ගන්න තීන්දුවක් නැහැ විදුලි රැහෙන් ඇදීම පිළිබඳව වනජීවි දෙපාර්තමේන්තුවේ පනත වෙනස් කරන්න දඩමුදල් වෙනස් කරන්න විදුලි රැහෙන් කටයුතු කිරීම සඳහා කරන්න ඒ වගේම අවසාන වශයෙන් කියනවා ගරු කතානායක
මේක කියන්න ගියම් මට උත්තර දෙන්න වෙනවා මං සභාවේදී. ගරු කතානායකතුමනි
ගරු කතානායකතුමනි මේ න්‍යායපත්‍රය අනුව දැන් තින්නේ මේ වාර්තා පිළිගන්නේ. ඒතර වාර්තාවේ තියෙන කන්ටෙන්ට් එක සරලව කියන්න පුළුවන්. පෙළකින් දෙකකින්. හැබැයි මේක සම්ප්‍රදායක් වුණොත් පාර්ලිමේන්තුවේ අද උදේවරුේ වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ අපිට. ඉතින් කරුණාකරලා මේ න්‍යාය පත්‍රයට අනුව අපි යමු.
හරි. පියුර්තහ වග්ගීතු රජය පිළිබඳ ආංශික අධ්‍යක්ෂ ඔබ
ඒ කාරණයට ගරු ඇමතුමා කියපු දැන් මානපෙරු ඇමතුමනි මේ අපිට මේ මෙහි කාමරයක ඉඳලා ෆයිනල් කන්ක්ලූෂන් එකකට සමාවෙන්න දැන් අලිවැට ගහන එක කැලේ මැද්දෙන් ගහන්න එපා කැලේ මැද්දෙන් නෙමෙයි අයිනෙන් ගහන්නේ නමුත් ඒ ප්‍රදේශයේ ගමේ තියෙන තත්ත්වයට අනුව තමයි මේ අලිවැට ගහන්නේ කොමුණත් මේ වාර්තාව සම්බන්ධයෙන් අපි කොමිටියක් පත් කරලා අපි වර්ක්ෂොප්ස් කියලා අවසාන වශයෙන් මේ වාර්තාව පාර්ලිමේන්තුවේ ඩිබේට් කරන්න දවසක් ලබා දෙන්න කියලා ඉල්ලා හිටිනවා
හරි බොහොම ස්තුතියි පියුර්තහා ඔබතුමා ඉන්න දැන් මේ ඔබතුමාට අයිති නැහැනේ මේ වර්තාව හරි ඒක ඒක විවාදෙදී දෙන්න ඒක විවාදෙදී දෙන්න විවාදයක් දෙනවයි කියනෝනේ මම මැතිනිය ඒක තමයි විවාදෙදී ගන්න එකත් ඔව් පියුර්තහ වාක්‍යුතු රජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වර්තාව සුමිත්‍රා ආරච්චි මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි විවෘත වගකීතු රජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව විසින් විශ්වවිද්‍යාල දෙපාර්තමේන්තුව ජනතා හිතවාදී රාජ්‍ය ආයතන බවට පත්කිරීම සඳහා ලබා දුන් නිර්දේශ සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාව මම ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි මට විනාඩි කිහිපයක් දෙන්න මේකේ මූලික කාරණා කිහිපයක් කියන්න ගරු කතානායකතුමනි විශ්වවිද්‍යාලයට ලබන්නේ රාජ්‍ය සේවකයෝ වසර විශාල ප්‍රමාණයක් අවුරුදු 60 සම්පූර්ණ වෙනකන් රාජ්‍ය සේවයේ විශාල කාර්යභාරයක් කළා නමුත් අපේ කමිටි එකට තියෙන්නේ රාජ්‍ය සේවයේ වඩාත් කාර්යක්ෂම ඒ වගේම විරුද්ධභාවයක් වගවීමක් ඇති ආයතනයක් බවට පත් කිරීම නමුත් විශ්වවිද්‍යාල දෙපාර්තමේන්තුව අපේ ආයතනයට ආපු අවස්ථාවල අපි අවස්ථා කීපයක් ඒ අයත් එක්ක සාකච්ඡා කරනකොට ජනතාවගෙන් ආපු ප්‍රශ්න අතරේ බැලුවාම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විවෘතභාවයක් නැති බව, ඒ වගේම කාර්යක්ෂමතාවයේ අඩු බව, ඒ වගේම විශේෂයෙන්ම නීතිය අභිභවා නීතියෙන් පිට වැඩ කරන බව අපි හඳුනාගෙන තියෙනවා. විශේෂයෙන් රාජ්‍ය සේවකයෝ විශාල කැපවීමක් කරලා විශ්‍රාමයට ලපනකොට අවුරුදු ගණන් ප්‍රමාද වෙන අවස්ථා තියෙනවා. ගරු කතානායකතුමනි, ලිපිලේඛන විශාල ප්‍රමාණයක් එකතු කරමින් තියෙනවා. අවසාන මොහොතේ වුන් විශ්‍රාම යනකොට නැවත ඉදිරිපත් කරන්න, ඒ වගේම ඒ කාර්යාලයට දුරකථන ඇමතුමක් ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, උත්තර දෙන්නේ නැති අවස්ථා. ඒ වගේම අනිත් පැත්තෙන් ඒ ආයතනය ඇතුලේ යම් විදිහකට ලිපියක් ඉදිරිපත් කිරීමට කරන්නේ නැහැ. එවැනි ගරු කතානායකතුමනි, එවැනි තත්ත්වයක් තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වඩා ජනතාවාදී කාර්යක්ෂම ආයතනයක් බවට පත්කිරීම සඳහා විශේෂයෙන් රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු ගරු අමාත්‍යතුමා විදියට ගරු අගමැතිතුමාගේ අවධානය යොමු කරන්න කියනවා. මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ගරු කතානායකතුමනි තත්පරයක් දෙන්න. ගරු කතානායකතුමනි, කලින් ප්‍රශ්නේ විනාඩි 9ක් දුන්නා.
ඉතින් එහෙම දුන්නා කියලා හැමෝටම දැන් ගත්තොත් එහෙම වෙන වැඩක්
කරන්න බෑ. මේක සමස්ත රාජ්‍ය සේවයටම පොදු ප්‍රධාන කාරණාවක්. ඒ නිසා ගරු කතානායකතුමනි, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පිළිබඳ විශාල ප්‍රශ්න රාශියක් ගරු මන්ත්‍රීවරු කතා කළා. ඒ වගේම මේ ආයතනය ඇතුලේ නීතියට පිට වැඩ කරපු ඒවා කියන වැන්දඹු අනද්දරු විශ්‍රාම වැටුප ලබනකොට කසාද සාහිත්‍යයේ බලන්නේ නැතුව සදාචාරය සහ වෙනත් කාරණා බලලා ඒ දීලා නැහැ. ඒ නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා.
බලශක්තිය ප්‍රවාහන අධීක්ෂණ කාර්යක සභාවේ වාර්තා නාලක බණ්ඩාර කෝට්ටේකට මෙතුමා.
අර කතානායකතුමනි, බලසක්ෂ සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාව වෙත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා ජායා කන්ටේනර් ටර්මිනල් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ආගමික ගැටලුවෙන් සහජීවන නිබඳ ආංශික අධීක්ෂක උපුල් කාර්ක සභාව පුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා.
අර කතානායකතුමනි, ආගමික ගැටලුව හා සහජීවන නිබඳ ආංශික අධීක්ෂක කාර්ක සභාවේ වෙත යොමු කරන ලද 2022 වර්ෂයේ සඳහා වූ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධක වාර්තාව මේ සමග ඉදිරිපත් කරමි.
පෙත්සම් පිළිගැන්වීම ඩීබී හේරත්නතුමා.
ගරු කතානායකතුමනි, කුරුණෑගල උයන්දන 7 වන පියවර අංක 82 දරන ස්ථානයේ පදිංචි KP බණ්ඩාරමැණිකේ මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
රෝහිණී කුමාරි විජයරත්න මැතිණිය. සම්පත් අතුගෝරළ මැතිතුමා.
ගරු කතානායකතුමනි, ගාල්ල උඩුගම කුරුන්ද යන ලිපිණයේ පදිංචි SAM විමලලතා මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න රෝහණ බණ්ඩාර මැතිතුමා, අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට absent. මොහොමඩ් මුසාමිල් මැතිතුමා absent. තුෂාර ඉන්ද්‍රී ලමරසේන මැතිතුමා absent. කිංස් නෙල්සන් මැතිතුමා.
අර කතානායකතුමනි අහනවා.
ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමතුමා පිළිතුරු දෙන්න.
තුනනේ හතරනේ
හතරවෙනි ප්‍රශ්නේ
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගන සංඛ්‍යාව 8යි. එක් දින ක්‍රිකට් ක්‍රීඩාංගන 1කි. ඒවා පීඩි ස්ථාන කවරේද? එස් අරවිනතු ක්‍රීඩාංගනයේ කොළඹ, SSC ක්‍රීඩාංගනයේ කොළඹ, CCC ක්‍රීඩාංගනයේ කොළඹ, අස්ගිරි ක්‍රීඩාංගණය මහනුවර, ගාල්ල ජාතිතන්ත්‍ර ක්‍රීඩාංගණය ගාල්ල, පල්ලකැලේ ජාතිතන්ත්‍ර ක්‍රීඩාංගණය මහනුවර, මහින්ද රාජපක්ෂ ජාතිතන්ත්‍ර ක්‍රීඩාංගණය හම්බන්තොට, ආර් ප්‍රේමදාස ජාතිතන්ත්‍ර ක්‍රීඩාංගණය කොළඹ, රන්ගිරි දඹුල්ල ජාතිතන්ත්‍ර ක්‍රිකට් ක්‍රීඩාංගණය දඹුල්ල. තුන, ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන වැඩසටහන ඇත්තේ මූලිකත්ව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම 2016 වසරේදී තීරණය කර ඇති අතර එම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා පිටිය සහ තන්තිරු ඉදිකර ඇත. ආයන්න අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජ සහ පාසල් වලින් ඉල්ලීම මත තමයි ගරු ඇමතුමා මේ ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ හිඟුරක්ගොඩ 2016 වසරේ ආරම්භ කරේ. දැන් වසර 7ක් වෙනවා, කෝටි 14ක් මේකට වැය කරලා තියෙනවා. තාම කිසිම ඒ කියන්නේ ඉදිකිරීම් 100%ක් අවසන් වෙලා නැහැ. ඉතින් මේක මම හිතන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණ තරුණියන් ඉන්නවා. මේ අයට මම හිතන්නේ ලොකු සම්පතක් මේක. දැන් 2016 ආරම්භ කරාට මේ වෙනකන් ඒක සෙල්ලම් කරන්න වටපිටාවක් නැහැ ගරු එමතුනේ. මේක අවසන් කරලා දෙන්න පුළුවන්ද අපිට මේ අලුත් වසරේ?
අනිවාර්යයෙන්ම මම හිතනවා ඇත්තසම පොඩි පොඩි ක්‍රීඩාංගනත් හදන්නට ජනාධිපතිවරයා බිලියන 1.5ක් සිදත් වෙත්තුමනි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අරවින්ද ඩිසිල්වා මැතිතුමාත් එවැගේම චේම්බර් ඔෆ් කොමර්ස්ගේ සභාපතිගේ යටතේ බිලියන 1.5ක් හමුදාවත් යොදලා තනතිරු සහ පිටනි සංවර්ධන කරන්න ග්‍රාමීය ක්‍රීඩාංගන හදන්න මුදල් වෙන් කර අවසන්. මේ ක්‍රීඩාංගනය පිළිබඳ විශේෂයෙන්ම අවධානය යොමු වෙනවා. මොකද හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තුර පොළ නිර්මාණය වෙමින් තියෙන සංචාරක ක්ෂේත්‍රය සඳහාත් ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාංගනයක් නිර්මාණය වෙන තැනක ජාත්‍යන්තර ගුවන්තුරු පොළකුත් නිර්මාණය වීම මේ දෙකම මේ වසරේ තුළ අනිවාර්යයෙන්ම සිදු වෙනවා. මොකද ඒකදී අපි ස්පෝර්ට්ස් ටුවරිසම් වලට විශේෂ ස්ථානයක් දෙන්නත් ඒ වගේම කල්චරල් ට්‍රයැංගල් එක පාවිච්චි කරන්නත් ඒ අපේ මාස්ටර් ප්ලෑන් එකේ වැඩසටහනට තියෙනවා. ඒ නිසා ලොකු විශ්වාසයක් තියෙනවා 2024 වර්ෂය තුළදී මේ සම්පූර්ණ නිර්මාණය කළා අවසන් කරීමේ හැකියාව තියෙයි කියලා.
බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ අපේ වීරසුමන මන්ත්‍රීතුමාට ලබා දෙන අතර ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අපේ අජිත් මානම්පෙරම මන්ත්‍රීතුමා ඒ ගෙනාපු යෝජනාවට මම එකතු කරනවා ගරු කතානායකතුමනි. දැන් අස්වැන්න නෙලන කාලේ තමයි දේපළ හානි වැඩියෙන්ම වෙන්නේ. එතකොට අලි මිනිස්කරුන් මිනිස් ඝාතන වෙනවා වගේම මේ ගෙවල් වල වී ගබඩා කරනකොට තමයි අලි ඇවිල්ලා මේ දේපළ හානි කරන්නේ. මම යෝජනා කරනවා ගරු කතානායකතුමනි, අඩි 40 කන්ටේනර්ස් මේ ගෙවල් වලට ලබා දුන්නොත් වී ගබඩා කරන්න පුළුවන් මේ කන්ටේනර්ස් වල. ඉතින් එතකොට එහෙම වුණා වනජීවී දෙපාර්තමේන්තුවෙන් දේපළ හානි වලට ගෙවන්න වෙන්නේ නැහැ, ජීවිත හානි වෙන්නෙත් නැහැ, දේපළ හානි වෙන්නෙත් නැහැ. කන්ටේනර්ස් මේ හැම ගොවි මහත්වයෙකුට කන්ටේනර්ක් ලබා දුන්නොත් අඩි 40 වී ගබඩා කරන්න පුළුවන් කියලා මම යෝජනා කරනවා.
හරි. දෙවෙනි අතුරු ප්‍රශ්නය.
ඒ තනකොළ දැන් ඔය පිටනේට අලි හැම වෙනවා නම් එතනත් අලි වැටක් ගන්න වෙයිද දන්නේ නැහැ පොළොන්නරුව.
ඔව්. පීරිසුමනේ මැතුම.
ගරු මේ ක්‍රීඩා මැතුමනේ මේ ක්‍රිකට් ගැන මොනවක්වත් අහන්නේ නැහැ. ඒක ඔබතුමාට තව මාසයක් හමාරක් දෙන්න, එක්ක හදන්න, එක්ක කන්න, විනාශ කරන්න, මොකක් හරි කරන්න. දැන් ඒක ක්‍රිකට් නිකන් ක්‍රිකට් අපි ආස ක්‍රිකට් අපිටත් එපා කරලා තියෙන්නේ දැන්. ඒක නිසා මොකක් හරි මාසයක් හමාරක් ඇතුළත කරන්න. ඊට පස්සේ ඒ ගැන කතා කරමු. ඔබතුමාගෙන් අහන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ දිස්ත්‍රික් සහ පළාත් ක්‍රීඩා සංකීර්ණ තියෙනවා. අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාවේදී ඔබට පෞරගාමී ඇමති රසාන් රණසිංහ ඇමතිතුමා පිටිපස්සේ ඉන්නවා. රාජ්‍ය ඇමතිතුමා ඇතුළු ඒ කණ්ඩායම ඉන්නවා. ඒ උපදේශක කාර්ය සභාවේ පිළිලීමක් කර ගරු ඇමතිතුමනේ ක්‍රීඩා සංකීර්ණ තියෙන්නේ ක්‍රීඩකයන්ට. දැන් අද ඒවයි මිල භාවිතා කරන මිල 100%කින් වැඩි කරලා ස්විමින් පූල් එක, ඉන්ඩෝර් ග්‍රවුන්ඩ් එක. ඉතින් මේක නඩත්තු වලට වීදම් වැඩි වෙච්ච බව අපි පිළිගන්නවා. විදුලි බිල සහ අනිකුත් බිල වල අපි ඉල්ලීමක් කරලා අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවේ එකඟ වුණා. පාසල් දරුවන්ට විදුහල්පතිවරයා හෝ පාසල් මගෙන් ඉල්ලුම් කරන, ඒක බැඩ්මින්ටන් වෙන්න පුළුවන්, වෙනමලයක් හරි වෙන්න පුළුවන්, සිමින් වෙන්න පුළුවන්, පාසල් දරුවන්ටවත් සහන මිලක් ලබා දෙන්න පොරතිබිච්ච මිලට කියලා අමාත්‍යාංශ උපදේශක කාර්යාලය එකඟ වුණා. හැබැයි අද වෙනතුරු ඒ චක්‍රලේඛය ගහලා නැහැ ගරු ඇමතිතුමනි ඔබතුමාගේ අවධානය. ඒ වගේම ගරු ඇමතිතුමනි මේ වැට් ප්‍රශ්න ගැන කතා කරලා ක්‍රීඩා සම්බන්ධව ක්‍රීඩා භාණ්ඩ වලටත් ගරු ඇමතිතුමනි අර 97 ලැජිස්තුවේ ක්‍රීඩා භාණ්ඩ වලටත් වැට් තියෙනවා. ඔබතුමා දන්නවා අද ක්‍රීඩා භාණ්ඩ වල මිල එදා අපි ඔබතුමාලා අපි කාලේ සෙල්ලම් කරපු රුපියල් 100,150 තිබෙ ටෙනිස් බෝලේ අද 11,200යි. වොලිබෝලයක් රුපියල් 3000 තිබෙච්ච වොලිබෝලේ 10,000යි, 15,000යි, පහුගිය කාලේ 18,000යි. ඒක නිසා ක්‍රීඩා අමාත්‍යාංශයේ ගරු ඇමතිතුමනි ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ හදපු ක්‍රීඩා පිට සියල්ලක්ම අද ක්‍රීඩා භාණ්ඩ නැති නිසා අද පළාත් සභාව වලින් බෙදන්නෙත් නැහැ, ඔබතුමාලා බෙදන්නෙත් නැහැ, අපිට ඉමද්දගත ඇත්තෙත් නැහැ. අද ක්‍රීඩා පිට සේරම වැහිලා ගිහිල්ලා. දැන් වැට් බැද්ද ගහීම තුල තවත් ක්‍රීඩා භාණ්ඩ වලට 120ක් යොදනකොට ක්‍රීඩාව කුජීතම වෙනවා. ඒක නිසා ගරු ඇමතිතුමනි මේක සම්බන්ධ මගපෙන්වීමක් කරන්නත් අර ඒ වැඩබද්ද ඉවත් කරගන්න අවශ්‍ය කටයුතු කරන්නත් ගරු ඇමතිතුමනි. ඒ වගේම අර ක්‍රීඩා පිට්ටනිය වල ඒ මිල අඩු කරන්නත් මේ අවුරුදු දෙසැම්බර් 31 කලින් අවදාළ චක්‍රලේඛය නිකුත් කරන්න කියන ගෞරවයෙන් ඉල්ලනවා.
ගරු කතානායකතුමනි මහිතර මම ඒකේ එකග වෙනවා. විශේෂයෙන්ම ක්‍රීඩාංගන සම්බන්ධයෙන් මොකද අපේ පළාතේ බදුල්ල ගත්තොත් එම බදුල්ල ක්‍රීඩාංගනයත් ඒ වගේම ක්‍රීඩාංගනයක් දරුවෝ විශේෂයෙන්ම පිට්ටනියට එන එක අඩු වෙලා තියෙනවා ලංකාවේ සමස්තයක් ලෙස ගත්තොත්. විශේෂයෙන්ම මම හිතන එක ක්‍රීඩා විතරක් නෙමෙයි සමාජයේ වෙලා තියෙන වෙනසත් එක්ක දුරකථනෙත් එක්කම තමයි දරුවෝ ඉන්නේ. ඒ නිසා මම හිතන මේ මිලත් ඇත්තසම විශාල ප්‍රශ්නයක් කරන දරුවන්ට පිට්ටනියට එන එක පවා මම සම්පූර්ණ ඔබතුමාත් එක්ක ඒකට එකඟයි. ඒ සම්බන්ධයෙන් කරන්න ඕන චක්‍රලේඛය වෙනස් කරන්නත් ඒ වගේ අපි ක්‍රීඩාංගන පෞද්ගලික අංශය සම්බන්ධ කරගන්න ලොකු උත්සාහයක් තියෙනවා. මොකද මේ මේන්ටේනන්ස් වල ලොකු ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන් බැලුවොත් කිල්නොච්චි ක්‍රීඩාංගණය බැලුවොත් මිලියන 400ක් විතර වේදම් කළා. ඒකේ වත්මන් තත්ත්වය දැක්කොත් ඇත්තටම ඒක ජාතික අපරාධයක්. ඒක තමයි ඇත්තසම කවුද ඒව කරේ මොනවද වෙලා තියෙන්නේ කියලා. සමහර බින්ගිරියේ තියෙනවා පෙවිලියන් එකක් හදලා තියෙනවා පිටනියක් නැතුව. ඉතින් මේ වගේ විනාශ කොහොම වෙලා තියෙනවද කියන පිළිබඳව විශේෂ කමිටුවක් දාලා හොයන්න බෑ. කෙසේ වෙතත් මේ වෙනකොට ඩයලොග් ආයතනට අපි ආරාධනා කරලා තියෙනවා, ටෙලිකොම් ආයතනේ ඒ වගේ කට්ටියට මේකේ බ්‍රෑන්ඩින් කරලා ස්පොන්සර්ෂිප් අරගෙන ඒගොල්ලන්ටත් ඉවෙන්ට්ස් කළා. හැබැයි පළාතේ දරුවන්ට නොමිලේ මේ පිටින් වලට එන්න පාස් එකක් හදලා දෙන්න සාකච්ඡාවක් යනවා. ඉතින් මම හිතනවා ඒක කරගන්න පුළුවන් වුණොත් ලොකුද, විශේෂම ස්විමින් පූල් වගේ ඒවා මේන්ටේන් කරන්න හරි අමාරුයි. ඒ වගේම අපේ ක්‍රීඩා අමාත්‍යාංශයේ එක්ස්පර්ට් නොලෙජ් එක නැහැ. ගොඩක් දේශපාලන පත්කිරීම් කරලා තියෙන්නේ, තනකොළ කපන්න දාලා තියෙන්නේ ගෞරවයේ දේශපාලන වැඩ කරපු කෙනෙක්. ඒ මිනිහා තනකොළ කපන්නෙත් නැහැ. ඒ නිසා මුළු චක්‍රේම කඩාවැටලා තියෙන්නේ. ඉතින් ඒකට අලුත් වැඩසටහනක් කර මාසයක් විතර ඇතුළතදී මේකට උත්තරයක් ලබා දෙන්නම්. වැට් ප්‍රශ්නේ මතර ඇත්තසම අපි ඔක්කොටම බලපාන ප්‍රශ්නයක්. හැබැයි ඒ සම්බන්ධයෙන් මතර ඉදිරියේදී යම් ක්‍රියාමාර්ගයක් ගැනීම, මොකද රට ස්ථාවර කරගන්නත් ඕනේ, ඒ වගේ මේ අර්බුදවලට IMF ණය ගන්නත් ඕනේ. ඉතින් මේ ඔක්කොමත් එක්ක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මම හිතනවා අපි කෙටි කාලීනව මේ අර්බුදයට මුහුණ දෙයි, නමුත් දීර්ඝ කාලීනව මේකට විසඳුමක් ලබා දෙන්න අනිවාර්යෙන් කටයුතු කරනවා.
අලිම් බණ්ඩාර මහත්තයා පස්වෙනි ප්‍රශ්නය.
ගරු කතානායකතුමනි, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නාකොළගමේ ග්‍රාම නිලධාරී වසම ඇතුළු ග්‍රාම නිලධාරී වසංගල පිහිටා ඇති ඉඩම් ප්‍රමාණයක් නාකොළගනේ රජමහා විහාරස්ථානයට අයත් නින්දගම් ලෙස සඳහන් කරමින් ව්‍යාපාරිකයන්ට බදු දීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බවට පරිසරවේදීන් විසින් පෙන්වා තිබෙන බවත්, ශ්‍රී ලංකාවේ වනාලි ගහනෙන් 20%ක් පමණ ඒ සඳහන් ප්‍රදේශයේ ජීවත් වන බවත්, එම ඉඩම් බදු දීම හේතුවෙන් ඉහත ප්‍රදේශයේ පවතින අලි මිනිස් ගැටුම තවදුරටත් උග්‍ර විය හැකි බවත් එතුමිය පිළිගන්නේද? පිළිතුර ඔව්. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අදාළ ඉඩම්වල වර්තමාන භූමි පරිහරණ රටාව වෙනස් කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් පවත්නා බව දැනුවත්ව ඇත. ගරු මන්ත්‍රීතුමනි, මේ කාරණය අපි මේ සභාවේ හැම වෙලේම වන අලි මිනිස් ගැටුම ගැන සාකච්ඡා පැවැත්වෙනවා. අද උදෙත් ඒ සම්බන්ධයෙන් කතා කරා. අපි තේරුම් ගන්න ඕනි මේ අලින්ගේ වාසිභූමි සහ අලින්ගේ ගමන් මාර්ග නොයෙකුත් සංවර්ධන කටයුතු වලට වාරි මේ ඉරිගේෂන් වාරි මාර්ග අමාත්‍යාංශයෙන් වෙන්න පුළුවන්, නොයෙකුත් ජලාස හදන්න වෙන්න පුළුවන්, නොයෙකුත් කාරණා හින්දා අලින්ගේ වාසභූමි මිනිස්සු අත්පත් කරගන්න. දැන් මෙතන වෙලා තියෙන්නේ තබ්බෝව රක්ෂිතයේ ඉඳලා කහල්ල පල්ල කැලේට අලි ගමන් කරනවා 300ක් විතර. 300ක් 350. මේ ගමන් කරන මාර්ගයේ තියෙන මේ ඉඩම ඒ පන්සලේ ගරු හාමුදුරන් වහන්සේ විසින් විහාර දේවාලගම් පනතට අයිති ඉඩම් කියලා ඉඩම් නිසා ඒව බෙදලා දෙනවා. මේක වනජීවි රක්ෂිතයකුත් නෙවෙයි, වන සංරක්ෂණ රක්ෂිතයකුත් නෙවෙයි, මේ රජයේ අයිති ඉඩමකුත් නෙමෙයි. මේක විහාර දේපල මේ විහාර හා දේවාලගම් වලට අයිති ඉඩම්. එතකොට ස්වාමීන් වහන්සේ මේ ඉඩම බෙදලා දෙන්න කටයුතු කරගෙන යනවා. එතකොට ඒකට අපිට මැදිහත් වෙන්න බෑ. හැබැයි අලි ගමන් කරන මාර්ගය තබ්බෝව ඉඳලා කහල්ල පැල්ල කැලේට විශාල සංඛ්‍යාවක් අලි ගමන් කරනවා. මේ 120ක් නෙමෙයි, 300ක් 350ක් විතර ගමන් කරනවා. ඉතින් එතකොට මේක සම්බන්ධයෙන් වනජීවි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කරන්න පුළුවන් කටයුත්තකුත් නෙමෙයි. එතකොට මේ අලි ඊළඟට තමන් ගමන් කරපු අවසර ගන්නාවක් ගමන් කරපු මාර්ගේ ගමන් කරන්න බැරි වුණාම් ගම් වදිනවා, කැලෑ වදිනවා. දැන් මම වාරි මාර්ග අමාත්‍යවරයා විදිහට වාරි මාර්ග අමාත්‍යාංශයට කිව්වේ ඔවුන් විශාල ජලාශ ඉදි කරනවා. ඒ වගේම කන්නේ වැඩ කරලා අලින්ට කන්න දිවිච්ච කෑම ටික නැතුව දෙවෙනි කන්න දෙකම වැඩ කරන්න වතුර දෙනවා. ඊට පස්සේ සත්තුන්ට කරන්න දෙයක් නැති වුණාන් සත්තු ගම් වදිනවා. ඒක තමයි මේ අලි මිනිස් ගැටුමේ ප්‍රධානම හේතුව. ඉතින් ඒක නිසා මේ වගේ තත්ත්වවල වලදී අපේ අමාත්‍යංශයක් විදිහට කරන්න පුළුවන් දෙයක් නැහැ. මේ අලි ගමන් කරන මාර්ගය අද බෙදලා දීමට කටයුතු කරගෙන යන්නේ මේ විහාර හා දේවාලගම් පනතට අයිති
හාමුදුරුවන්ට තියෙන නින්දකමක් විදිහට තමයි මේක අපිට අයිති කැලයක් නෙමෙයි. මේ නෙමෙයි ප්‍රශ්නේ තමයි මුණ දීලා දෙන මේ සම්බන්ධයෙන් විශේෂයෙන් දිස්ත්‍රික් ලේකම්තුමාට, වයඹ පළාත් අධිකාරියට, වාරි මාර්ග දෙපාර්තමේන්තුවට, මේ සියලුම දෙපාර්ත පාදේශීය ලේකම්තුමාට අපි දැනුවත් කරලා තියෙනවා, දේශපාලන අධිකාරියට දැනුවත් කරලා තියෙනවා. හාමුදුරුව හම්බ වෙලා මොකක් හරි මේකට මේ වැඩේ කරන්න එපා කියන කියලා මෙතනින් මහා විශාල විනාශයක් සිද්ධ වෙනවා. ඒ වගේ මම දැන් වාරි මාර්ග අමාත්‍යංශයට ගියාම මට තේරෙනවා ඒ අමාත්‍යංශයේ යොමුවක් නැහැ. අලි මිනිස් ගැටුම ගැන වතුර දෙන එක ගැන විතරයි ඒගොල්ලෝ යොමුව තියෙන්නේ. ඒතර වතුර දුන්න හැටිය මේ සත්තුන්ට කන්න තියෙන ටික නැති වෙනවා. ඒ වගේ ජලාස හදලා නැතු වෙනවා. ඊට පස්සේ ඉතින් සත්තුන්ට කරන්න දෙයක් නැතිවට ගම් වදිනවා. මේකට අපි ජාතික සැලැස්මක් ඉදිරිපත් කරන්න ඕනේ. නලින් මණ්ඩාර මන්තුමා ඉදිරිපත් කරපු වාර්තාවත් පදනම් කරගෙන වැඩමුළුවක් දවසක තියලා ඊට පස්සේ ඒ වැඩමුළුවේ අවුට්කම් එකත් එක්ක මේ පාර්ලිමේන්තුවේ විවාදයක් අපි ඉල්ලා හිටිනවා. දිනක විවාදයක් මේ සම්බන්ධයෙන් උපදෙස් මේ රටට අසහා අපිට උපදෙස් ලබා ගන්න.
ඕමි ස්තුති.
ගරු කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා. ගරු ඇමතුමිය, ඔබතුමිය මේ සම්බන්ධව දැනුවත් වීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මෙතන අලි 200ක් විතර මේ අක්කර 1500ක විතර භූමියේ ඉන්නවා. ඇත්තටම දැන් මේ භූමිය කැලයක්. දැන් ඒ වගේම මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා ඇමතුමිය. මේක සන්නසකින් පන්සලට ලැබුණයි කියලා කිව්වට මමත් බෞද්ධෙක්. නමුත් මේ සම්බන්ධ නඩුවක් තියෙනවා. මෙතන ලොකු සැකයක් තියෙනවා මේ සන්නස පිළිබඳවත්. මේක සන්නස ව්‍යාජ සන්නසද්ද කියන කාරණේ. ඒ නිසා මෙතන වැදගත්ම වෙන්නේ පළවෙනි කාරණේ මේ අලි ගම්මැදීම වැඩි වෙනවා මේ ඉඩම් කට්ටි කරලා ගොවිතැන් වලට හෝ ව්‍යාපාර වලට දීම. ඒ වගේ මේක රක්ෂිතයක් විය යුතු කැලයක්. ඉතින් මම හිතන්නේ ඔබතුමියට බලන්න පුළුවන් නම් පළවෙනි කාරණේ මේක නීත්‍යානුකූලව විහාරගම් දේවාල පනත යටතේ පන්සලට අයිතිද නැත්නම් ව්‍යාජ ලේකන හදලාද කියන කාරණේ. ඒකම මේ ඊයේ පෙරේදත් අලි 4 දෙනෙක් දුම්රියට ඇපුරේ මේ මෙතන ඉන්න අලි. ඒ නිසා මේ වැදගත්ම දේ වෙන්නේ මේ ප්‍රදේශයේ ජන ජීවිතයට විශාල බලපෑමක් දැනටමත් අලි නිසා වෙනවා. එතකොට මේ අක්කර 25 50 දැන් දුන්නු අය ඒගොල්ලෝ වෙනම අලි වැටවල් ගහලා තිනවා මේ කැලේ ඇතුලේ. ඒ හරහා අලි තවදුරටත් ගම්වැදීම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමියගෙන් මුලින්ම ඉල්ලා සිටිනවා ප්‍රශ්නයක් විදියට හෝ ඔබතුමියම් උත්තරයක් දෙන්න මේ සම්බන්ධව නීත්‍යානුකූලව මේ කැලය රජයට පවරා ගැනීම හැකියාවක් තියෙනවා නැත්නම් නීත්‍යානුකූලව මේ කොටස පන්සලට අයිතිද කියන පරීක්ෂණය සිදු වෙනවද කියන කාරණේ.
ගරු මන්ත්‍රීතුමා, මාව දැනුවත් කරලා තියෙන ආකාරයට එය විහාර දේවාලගම් පනතටයි තීඩමක්. නමුත් ඔබතුමා මතු කරපු කාරණේ ඉතාම වැදගත්. ඒ සම්බන්ධයෙන් මං වහාම තවදුරටත් නීතිමය තත්ත්වය බලන්නම්. මේක ඇත්තටම මේ ඉඩම රෙජිස්ටර් වෙලා තියෙන්නේ ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ විහාර දේවාලගම් පනතටයි ති හාමුදුරන්ටයි ති නින්දගමක් විදිහටද කියලා. පළවෙනි කාරණේ ඒක මම කරන්නම්. දෙවෙනි කාරණය මෙතන ආපහු ප්‍රශ්නයක් එනවා. එතකොට සංස්කෘතික ප්‍රශ්නයක් අපි ගැසට් කරගන්න හදනවා කියලා බුද්ධ ශාසනයට කැප කරපු ඉඩක්. මේක ඇත්තටම මේ පාර්ලිමේන්තුවට ගෙනාපු එක හොඳයි. මේකෙදි අපි සභාවක් විදිහට එක තීන්දුවක් ගන්න ඕනේ මේ වගේ කාරණාවලදී අපි මොකද්ද කරන්න කියන එක. ඔබතුමා කියපු පළවෙනි කාරණය මම තවදුරටත් නිලධාරි මහත්වරුන්ට දැනුම් දීලා තියෙන්නේ මේක මේ නින්දකමක් කියලා. තවදුරටත් මම ඒ සම්බන්ධයෙන් හොයලා පාර්ලිමේන්තුවටත් වාර්තා කරන්න.
ගරු මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය, ගරු කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය අපේ සහෝදර හිටපු ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහත්තයාට අවස්ථාව
දෙනවා.
බොහොම ස්තුති නලින් බණ්ඩාර ගරු මන්ත්‍රීතුමනි. මේ වැදගත් ප්‍රශ්නයක්. මේ 225 අපේ ඔක්කොම වගකීම වෙනුවෙන් මම කතා කරන්නේ ගරු ඇමතුමිය. ඔබතුමිය දන්නවා මොරගහකන්ද ජලාශය ප්‍රධාන වශයෙන් හදන්න හේතු වුණේ එදා ඒ සඳහා වැඩ ආරම්භුනේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ සහ ඊට පස්සේ නැවතපත් වෙච්ච මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ආණ්ඩුවත් ඒක ඉස්සරහට ගෙනිච්චේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වශයෙන්ම ජල ප්‍රශ්නේ විසඳන්න. එතකොට මේ මොරගහ කන්ද හදලා අපි අපේක්ෂා කළේ
යෝදෑල දිගේ දියබෙදුමෙන් මින්නේරි ජලාශය පුරවලා ඒ ජලාශයේ ඉහළ මට්ටමට වතුරාහම ඒ මට්ටමට මින්නේරිය පුරවගත්තට පස්සේ තමයි කවුඩුල්ලට ගෙනියන්න පුළුවන්. එතකොට දැන් පසුගිය කාලේ මම ඇමතිවරයා විදියට ඉද්දිගරු ඇමතුමිය මේක අහුන්කම් දුන්නා නම් වඩා හොඳයි. හොඳයි. මේ වතුර මට්ටම ඉහළට ගන්නේ නැතුව කවුඩුල්ල පුරවන්න බැහැ කරු ඇමතුමිය. පසුගිය කාලයේ වනජීවී දෙපාර්තමේන්තුව දිගින් දිගටම මෙහි ජල මට්ටම බස්සන්න 7 වෙනි 8 වෙනි 9 වෙනි මාසවල ඉල්ලීම කරා. හැබැයි ඒ ගිවිසුමට මම ඇමතිවරයා විදියට අත්සන් කරන්න ඉඩ දුන්නේ නැහැ. එහෙම වුණොත් කවුඩුල්ල ව්‍යාපාරයේ මැදිරිගිරිය සියලු ගොවි ජනතාවට කුඹුරු කරගන්න ලොකු අපහසුතාවයක් පත් වෙනවා. මේ වතාවෙත් අපිට වතුර දෙන්න යම් ප්‍රමාදයක් සිද්ධ වුණා. එතකොට මොරගහ කන්ද හැදීමේ ඵල ප්‍රයෝජනයක් නැති වෙනවා. මොරගහ කන්ද හදන්න කලින් නැති වෙච්ච අර්බුදයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයට පැන නැගෙනවා. එතකොට සාමාන්‍ය ජාත්‍යන්තර නීතිය තමයි තියෙන ජලාශයකට ඉහළින් ජලාශයක් හදනවා නම් ඊට පහත් ජලාශ වලින් කරපු කුඹුරු ගොවිතැන් වලට කිසිදු අගතියක් සිදු නොවිය යුතුයි. එනිසා දැන් මේ සාකච්ඡාව ඔබතුමියම ඉන්න නිසා වනජීවී වන සම්පත් ඇමතුමිය විදියට මට ආරංචියක් ආවා. ඔබතුමියගෙන් ඉල්ලීම කළා තියෙනවායි කියලා වාරි මාර්ග ඇමතුමිය විදියට මේ වෙලාවේ ඉන්න නිසා මේ ගිවිසුම අත්සන් කරගන්න. මේකට ඉඩ දෙන්න එපා. මේක අත්සන් කරන්නත් එපා. එහෙම වුණොත් මැදිරිගිරියේ 1948 ඉඳන් ඉන්න ගොවි ජනපදවල ව්‍යාපාරවලට දැඩි ප්‍රශ්නයක මතුවෙනවා. ඒ වගේම ගොවි ජනතාව පාරට බහිනවා නැවත අර පොහොර ප්‍රශ්නේ වගේ. ඒ ගැන මට උත්තරයක් ලබා දෙනවා නම් හොඳයි.
මේ සම්බන්ධයෙන් මේ අපි අද ප්‍රශ්නය අහලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මේ විහාරගම් දේවාල පනතේ යටතේ හාමුදුරුවන්ට තියෙන ඉඩම් වගයක් බෙදා දීම සම්බන්ධයෙන්. එතකොට අපේ ගරු අමාත්‍යතුමා මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රශ්නය යොමු කරේ මේ දෙපාර්තමේන්තුවල දෙකටම අදාළව. හැබැයි මේ ප්‍රශ්නයට අදාළ නැහැ. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නය මං සලකා බලන්නම්. මමත් කියන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරනකොට වඩ අලින්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවබෝධයකින් තමයි කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ වාරි මාර්ග හදනවා, ජලාශ හදනවා, සත්තුන්ට යන්න තැනක් නැති වුණා මේ පාර්ලිමේන්තුවම කතා කරනවා කෘෂි භෝග වලින් 100% ගාණක් මේ සත්තු විනාශ කරනවා කියලා. මේක රටක් විදියට ආණ්ඩු පක්ෂය විපක්ෂය ඔක්කොම අපි එකට එකතු වෙලා ගත්ත යුතු ප්‍රතිපත්තිමය තීන්දුවක්. අජිත් මානප්පෙරුම්බන්තුමා සඳහන් කරා මට පවර ගන්න පුළුවන්. හැබැයි විහාර හදා දේවාලගම් පනතට අයිති නින්දගම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වනජීවී දෙපාර්තමේන්තුවට පවර ගන්නකොට එන සංස්කෘතිකමය ගැටලුව පොදුවේ අපි තීන්දුව කරන්න ඕනේ මේවට අපි කටයුතු කරනවද කියන එක.
අමාත්‍යතුමිය, දැන් ඔබතුමිය කියනවා වාරි මාර්ග යෝජනා ක්‍රම හැදුවම සත්තුන්ට වන භූමිය අහිමි වෙනවා කියලා. මම උදාහරණයක් හැටියට පෙන්වන්න කැමති 30 අවුරුද්දකින් අවසන් කරන්න තියදුණු මහවැලිය 5 අවුරුද්දකින් අවසන් කරන ශීඝ්‍රගාමී වැඩසටහන ක්‍රියාත්මක වෙනකොට ඒ අහිමි වුණු කැලෑවට, ඒ අහිමි වුණු වනයට, ඒකට කියන්නේ කොම්පන්සේටරි වයිල්ඩ් ලෑන්ඩ්, ඒ කියන්නේ වනෝද්‍යාන බිහි කරා. සෝමාවතී ඒ වගේ එකක්, ජල නිම්න ෆ්ලඩ් ප්ලේන්ස් නැෂනල් පාර්ක් එක ඒ වගේ එකක්, ඒ වගේම ගිරිතලේ සරි මින්නේරිය පාර්ක් එක ඒ වගේ එකක්, ඒ වගේම මාදුරුවේ පාර්ක් එක ඒ වගේ එකක්. ඒ නිසා මම යෝජනා කරනවා වාරි යෝජනා ක්‍රම අවශ්‍ය වෙනවා ගොවි ජනතාවට සහ පානීය ජලයට සහ පරිසරයට. ඒ ඔක්කොටම එහෙම කෙරෙනකොට ඒ නැති වෙන කැලෑ භූමියට සරිලන තවත් කැලෑ භූමියක් බිහි කිරීම තමයි රාජ්‍ය ප්‍රතිපත්තියේ විය යුත්තේ.
ගරු විපක්ෂ නායකතුමනි මං පිළිගන්න ඔබතුමා කියන එක සමහර වෙලාවට වෙන්නේ මේ අලින්ගේ ගමන් මාර්ග වාරී කර්මාන්ත නිසා බ්ලොක් වෙනවා. ඒක දැන් අපි වයඹැල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා කියනවා. එතකොට අලින්ගේ මේ අලි එකපාරට මේක ක්‍රියාත්මක කරනකොට ඔබතුමා කියන එකත් ඇත්ත. පළවෙනි කන්නේ වගා කළා, දෙවෙනි කන්නේ අලින්ට සත්තුන්ට කෑමට තිබිච්ච තැන් සම්පූර්ණ නැතිලා කන්න දෙකම වගා කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේක පොදුවේ රටක් විදියට ජාතික ප්‍රශ්නයක් විදියට අපි හිතිය යුතු දෙයක්. අපි සංස්කෘතිකමය වශයෙන් අපි
විහාරාහාදී
කමිටිය එකක් මේ සම්බන්ධයෙන් වෙනමම කැඳවන්නම්. අපි විපක්ෂ නායකතුමා බොහෝ වෙලාවට සම්බන්ධ වෙනවා ඒ කන්සල්ටේටිව් කමිටිය එකට. මං හිතනවා අපි දීර්ඝව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුයි කියලා. ඒ වෙලාවට ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ ගරු සභාපතිතුමාත් එතුමාලගේ අදහසුත් මන්ත්‍රීතුමාලත් එකට කරගෙන
කතානායකතුමනි දරුව ඇමතුමියගේත් සභාවෙත් ඔබතුමාගේ අවධානය විශේෂම මේ කාරණාව සම්බන්ධයෙන් යොමු කරන්න ඕන. අද ඉතා වැදගත් දවසක්. පාර්ලිමේන්තුවට අලි පැන්නා වගේ කියලා හිතන්න එපා. අජිත් මානප්පෙරම ඇත්තමාගේ නායකත්වයෙන් කමිටුව ඉතා වැදගත් වාර්තාවක් ඉදිරිපත් කළා තියෙන්නේ. මම දන්නේ නැහැ නිර්දේශ මොකද්ද කියලා. නමුත් ගරු කතානායකතුමනි ඔබතුමිය දන්නවා හියුමන් එලිෆන්ට් කොන්ෆ්ලික්ට් HEC නවතම වාර්තාවේ ඇතුලේ ගරු කතානායකතුමනි පසුගිය වසරෙත් මේ වසරෙත් අලි ඝාතන වැඩිම ලෝකේ රට විදියට ලංකාව වාර්තාවට ඇතුළත් වෙලා තියෙනවා. අලි ඝාතන වැඩිම රට විදියට සහ අලි මිනිස් ගැටුමෙන් මිනිසුන් මරණයටපත් වෙන දෙවෙනි වැඩිම රට විදියට ලංකාව. මේක බරපතල ඛේදවාචකයක්. ලංකාවේ මානව ගරුත්වය, සංස්කෘතික පාරිසරික වටිනාකම් සියල්ලටම විශාල අභියෝගයක් වෙනවා ගරු කතානායකතුමනි. ඒ නිසා මම ඉල්ලීමක් කරන්නේ තව බය හිතෙන දෙයක් වෙයි ගරු ඇමතුමියනි, මේ ඔබතුමියට වගකීමක් පවරනවා නෙමෙයි, සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යයි. දැන් බලපත්‍ර ඊයේ ප්‍රවෘත්තියක් ගියා නව ගිනි අවි බලපත්‍ර 37,000 නිකුත් කරනවායි කියලා. අයවැය කතාවේදී ගරු ජනාධිපතිතුමා කිව්වා හෙක්ටයාර් 20,000ක් වනාන්තර නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවායි කියලා. ඒ නිසා මේ තත්ත්වය තවත් විනාශ වෙයි. ලෝකේ ගරු කතානායකතුමනි ටැන්සානියාව තමයි වැඩිම අලි ඝාතන කරපු රට විදිහට ඉතිහාසයකට වෙලා තිබ්බේ. ඉන්දියාව තිබ්බා, මොසැම්බික් තිබ්බා. හැබැයි ඒ සියල්ල පරයා ගිහිල්ලා ලංකාව ඒ වාර්තාව අත්පත් කරගෙන තියෙනවා. ඒ නිසා අපි විසිට් ශ්‍රී ලංකා කියලා අපේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න විශාල කැම්පේන් එකක් යනවා. හැබැයි අපේ මානව ගරුත්වය කෙලසුනොත් එහෙම විශාල හානියක් රටට වෙයි. මේ දෙකම බැලන්ස් කරගන්න ඕන කතානායකතුමනි.
හරි. ඔව් එමෙතනයි.
අට අවස්ථාව ලබා දීපු නිසා අතුරු ප්‍රශ්නේ කීවෙන එකද කියලා මම දන්නේ. හැබැයි අපි මේ සාකච්ඡාව වැදගත් විදිහට පාර්ලිමේන්තුවේ යන නිසා විශේෂයෙන්ම ඇත්තටම මේ කාරණයේදී මහ ජනතාව දැන් අලි මිනිස් ගැටුම් තියෙන ගම්මානවලට ගියාම මේ මිනිස්සුන්ගේ ගරු ඇමතුමා තියෙන්නේ අවුරුදු 20ක් 30ක් වගා කරපු සමහරලාට පොල්ගස්, සමහරලාට තමන්ගේ දීපල, සමහරලා තමන්ගේ ජීවිතය. ඉතින් මේ මිනිස්සු මේ සම්බන්ධයෙන් මුළු ජීවිතේම මේ මිනිස්සුන්ගේ කඩන් වැටලා තියෙනවා මේ අලි මිනිස් ගැටුම නිසා. ඉතින් සමහර වෙලාවට මිනිස්සු අලින්ට නොයෙකුත් හානි කරන්නත් ඉඩ තියෙනවා. ඔවුන්ගේ මුළු ජීවිතේම ඉවරයි, මුළු පවුලම ඉවරයි. ඉතින් මේක රටක් විදිහට අපි ගත යුතු ක්‍රියාමාර්ගය. ඒ කියන්නේ අලින්ගේ වාසස්ථාන අපි අලින්ගේ ගමන් කරන මාර්ග විශේෂයෙන්ම දැන් අපේ රොෂාන් ඇමතුමා කතා කරපු කාරණේදී මින්නේරිය වැව්තාවුල්ලට තමයි විශාල අලින් සංඛ්‍යාවක් ලංකාවේ එකවරකට එන්නේ. 400 මම හිතන්නේ මුළු
ආසියාවේ සාකච්ඡාවේදී ගන්න ඇමතුමිය
ඔය සියල්ල. ඔය වතුරත් එක්ක ප්‍රශ්නයක් එනවා. ඉතින් මේක අපි පොදුවේ බලන්න ඕනේ මොකද්ද කියලා. මම බොහොම ස්තුතිවන්ත වෙනවා
ඩොක්ටර් අපිට. ඔව් ඔබතුමා මොකද ජයසිරියාසේකර මැතිතුමාගේ ප්‍රශ්නේ?
කතානායකතුමා අපේ හරින් ප්‍රාන්දු මැතිතුමා යම් කතාවක් කිව්වා මේ ප්‍රශ්නෙකට උත්තරයක් විදියට බින්ගිරිය ග්‍රවුන්ඩ් එකක් ගැන. මේ ග්‍රවුන්ඩ් එක ඔබතුමා දන්නවා මම 2016 මුල්ගල තියලා වැඩ පටන් ගත්තේ. එතන ඉඳලා ෆයිසර් මුස්තාප් මැතිතුමා හිටියා, ඔබතුමා හිටියා, නාමල් මැතිතුමා හිටියා, රොෂාන් රන්සික මැතිතුමා හිටියා. 7-5ක් මේකට වෙන් කරේ නැහැ. ඔබතුමා කිව්වා වැරදි කතාවක්. ඒක නිවැරදි කරන්න ඕනේ. ගරු කතානායකතුමා මේක මට කියන්න දෙන්න. ගරු කතානායකතුමා මොකද දන්නවද? මේ කියන්න දෙන්න. විනාඩියක්.
ඕක වෙනම ගන්න. දෙවෙනි වටේ පළවෙනි ප්‍රශ්නය. ගරු රෝහණ න්‍යායපත්‍රයේ 5-1 ගරු රෝහණ බණ්ඩාර මහතාගේ පාර්ලිමේන්තු සේවයේ 20/23/12 දෙවන දින සිට මාසයකට කාලයක් අත්හිටුවා බැවින් මේ මහතා විසින් අසා ඇති ප්‍රශ්නය ඉදිරියේ ඇසීමට කටයුතු කරන විදියට වෙනත් දිනකදී යොමු කරනු ලැබේ. මේ එතුමා විනාශ කරනවා මේ කාලේ. අම්පු බොරු බොරු ප්‍රශ්න ඇදලා අරගෙන පාර්ලිමේන්තුවේ කාලේ නෑ නෑ මෙතන අද න්‍යාය පත්‍රයට යනු යන්න ඕන. දෙවන ප්‍රශ්නය,
දෙවෙනි ප්‍රශ්නය අහන්න
කියන්නේ මොහම්මඩ් මුසාමිල් මැතිතුමා ප්‍රශ්නය අහන්න. එමෙතුමා එකඟ වුණාට දෙන්න විදියක් නෑ. ඒක උතුමා මුණගේ පෞද්ගලික මුණ ගිහිලා කතා කරගන්න. කොහොම ඉස්සුති දෙවන ප්‍රශ්නය
අහන්න.
දෙවන ප්‍රශ්නය සභාගත කරන්න. බුද්ධ ශාසන එමෙතුමා
එකතුමනි සභාගත කරනවා.
තුන්වෙනි ප්‍රශ්නය තුෂාර ඉන්ද්‍රනිල් ළමරසේන මැතිතුමාගේ ප්‍රශ්නය. ඒක ක්‍රීඩා යෞවන මැතිතුමා මේ ප්‍රශ්නය සභාගත කරන්න. තුමන්ලට මේ උත්තරය දෙන්න පුතුමා පෞද්ගලික මුණ ගැහි
සභාගත කරනවා. උත්තර දෙන්න
27-2 ප්‍රශ්නය විපක්ෂ නායකතුමාගේ.
ගරු කථානායකතුමා
ඔව්
ගරු අමතිතුමත් කැමති දායසිරි අමතිතුමා
කැමති නැහැ කියලා ගරු ඉන්නේ න්‍යාය පත්‍රය වෙනස් කරන්න බෑනේ ගරු විපක්ෂය ඔබතුමා
කතා කරන
දැනගෙන කියන්නේ
අද අවසන් දවස ඔබතුමා පොඩ්ඩක් සානුකම්පික වෙන්න
අද අවසන් දවස ප්‍රශ්න එක කරන්න අරින්නේ
අමතිතුමා කැමති ප්‍රශ්න අහන්න පොඩ්ඩක් අවස්ථාව
දෙන්න ගරු අවසන් දවසවත් මේක ශිෂ්ට සම්පන්නව ගෙනියන්න ඉඩ දෙන්න
ගරු කථානායකතුමා
ඔබතුමාගේ 27-2 ප්‍රශ්නේ ගන්න
පොඩ්ඩක් අවස්ථාව දෙන්න
දැන් යා හැමදාම ඔය වැඩේ කරනවා.
ඇමතුමා එකගයි. හරි අහන්න.
ඇමතුමා.
ගරු කථානායකතුමා දැන් ඔබතුමා මම මේක නිවැරදි කිරීමක් කරන්න ඕනේ ඉඳ ඇමතුමා මම කියන්නේ. සාමාන්‍යයෙන් ග්‍රවුන්ඩ් එකට යන වෙලාව තමයි මාස 3ක් යනවා ග්‍රවුන්ඩ් එකක් හදන්න. හැබැයි පැවිලියන් එකක් හදන්න අවුරුදු එකමාරක් යනවා. ටෙන්ඩර් කෝල් කරලා කරන්න. ඉතින් ඉස්සෙල්ලා ග්‍රවුන්ඩ් එක හදන්නේ පැවිලියන් එක. මේ කවුරු හරි මෝඩෙක් කරපු කතාවක් ඔබතුමාත් අල්ලගන්න එපා. ඔබතුමා හොඳට ක්‍රීඩා කරපු මිනිස්සෙක්නේ. ඒ නිසා මේ ග්‍රවුන්ඩ් එකේ හැම ග්‍රවුන්ඩ් එකම ලංකාවේ සෑම ග්‍රවුන්ඩ් එකම ඔබතුමා චෙක් කරලා බලන්න ඉස්සෙල්ලා පැවිලියන් එක හදලා තමයි මොකද ග්‍රවුන්ඩ් එක හදන්න තනකොළ හිටවන්න තියෙන්නේ. ඒතර ඒ නිසා මේ බිංගිරේ ග්‍රවුන්ඩ් එකත් ඕකම තමයි වුනේ. හැබැයි කවුරු හරි මේක නොදන්න මිනිහෙක් කියලා කරපු කතාව ඔබතුමා කරුණා කරලා අවබෝධ කරගෙන ඉන්න කියලා මම
ඉල්ලන්නේ. හරි. ඔව් හැමතුමයි.
ඒ කාටවත් අපහාසයක් කරන්න නෙමෙයි. මං කිව්වේ මේකේ තියෙන වරද. ජයසිංහ කන්ස්ට්‍රක්ෂන් කියලා ආයතනයක් තමයි ඔගේ කන්ස්ට්‍රක්ෂන් උත් කරලා තියෙන්නේ. ඒ ඔබතුමාට මේක සම්බන්ධයෙන් විවාදයක් ඕනනම් ඒක ගේමු. ඒ කිසිම මට කිසිම ඔබතුමාට පෞද්ගලිකව මඩයක් ගහන්න උවමනාවක් තිබ්බ කතාවක් නෙමෙයි. මම කියන්නේ අපේ ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළේ තියෙන දුර්වලතාවය පිට්ටනියකට පෙවිලියන් එකක් හදලා පිට්ටනියක් නැතුව තියෙන එක වැරදි කියන එකයි මම කිව්වේ. කවුද කරේ ඔබතුමාද කරේ එහෙම කියන එකක් නෙමෙයි මෙතනදී වුනේ. ඉතින් මම දන්නේ ඔබතුමා එතනෙල කෑ ගැහුවට මම ඔබතුමාට මුකුත් කිව්වේ
නැහැ.
මම කිව්වේ
බොමිස්ටර් ඇමතුමා 27-2 ප්‍රශ්න ගන්න විපක්ෂ නායකතුමා.
ගරු
ඔබතුමා ඉන්න ඊළඟ අවස්ථාවේ.
ගරු කථානායකතුමා.
ඔව්
මම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. අද අවසාන දිනය.
ඒක තමයි අදවත් ජදවත් න්‍යාය පත්‍රය
හරියට ආයේ ජනවාරි 8ද 9ද කොහෙද වෙනකන් අපි හම් වෙන්නේ නැහනේ.
ඔව්
පළවෙනිම ගරු කථානායකතුමනි මගේ තියෙන පරපතල ගැටලුවක් ඔබතුමාට ඉදිරිපත් කරන්න. ගරු කථානායකතුමනි මම මේ අවුරුද්දේ මාර්තු 21 9 වෙනි මාසේ 19 වෙනිදා 10 වෙනි මාසේ 4 වෙනිදා 10 වෙනි මාසේ 18 වෙනිදා 11 වෙනි මාසේ 30 වෙනිදා 11 වෙනි මාසේ 24 වෙනිදා 12 වෙනි මාසේ 6 වෙනිදා 12 වෙනි මාසේ 8 වෙනිදා ප්‍රශ්න 8ක් අහලා තියෙනවා. දැන් අද අවසාන දිනේ. ඒකට උත්තර නැහැ. මේ 8ටම උත්තර නැහැ. ඒක පළවෙනි කාරණාව. ඊළඟ කාරණාව ගරු කථානායකතුමනි ඊයේ දිනේ විදුලි බල පිළිබඳව විදුලි මිල වැඩි කිරීම පිළිබඳව මම අහපු ප්‍රශ්නයකට ඒකේ උත්තරය විදුලි බල ඇමතිතුමා ලේකම් කාර්යාලයට එව්වයි කියලා කුලරත්න මහත්මයාත් ලේකම්තුමත් නියෝජ්‍ය ලේකම්තුමත් සාහතික කරයි මේ සභාවේ කිව්වා. ඒක අමු පට්ටපල් බොරුවක්. එතකොට එහෙම බොරු කියන්න බෑනේ මේක ඇතුලේ. ඒ නිසා මම අහන්න කැමතියි ඔබතුමාගෙන් පළමුවෙන්ම මගේ මේ ප්‍රශ්න වලට කවදද උත්තර ලැබෙන්නේ? ප්‍රශ්න අටක් ඔක්කොම මගේ අරලා තියෙනවා. කරුණාකර ඔබතුමා උපදෙස් දෙන්න ඊළඟ සැසිවාරයේ පළවෙනි දවසේම මේවට එහෙම නැත්නම් පළවෙනි සතියේම උත්තර ලබා දෙන්න කියලා. ඒ වගේම ඔබතුමා මේ බොහොම කාරුණික වෙලා මට අවස්ථාවක් දුන්නා මේ කරුණු දෙකක් ඉදිරිපත් කරන්න. පළවෙනි කාරණාව තමයි ඇත්තටම රජයට ප්‍රශංසා කිරීමක්. කැබිනට් මණ්ඩලය තීන්දුව කළා තිබෙනවා පුද්ගලින් 3 දෙනෙකුගේ කොමිසමකින් ඇත්ත වශයෙන්ම එඩ්වඩ් හෙන්රි පේඩ්‍රිස් ඝාතනය. ඒ අධිරාජ්‍යවාදී කාලේ අපේ රට ඒ පරදේශක්කාරින්ගේ අධිරාජ්‍යවාදී පාලනයට යටත්ව තිබුණු කාලේ ඒ පේඩ්‍රිස් ඝාතනය ඇත්ත වශයෙන්ම ඒක මහා නිඳිත නීච ම්ලේච්ඡ ක්‍රියාවක්. ඒක පිළිබඳව හොයලා බලන්න කැබිනට් එක කමිටුවක් පත් කරලා දිනවා. ඒකට මම ප්‍රශංසා කරනවා. මම යෝජනා කරනවා ඒ වගේම අර පාස්කු ප්‍රහාරයෙන් විපතටපත් වුණු ඒ අහිංසක මිනිසුන්ගේ ඝාතනයේ සුළුමුළු හොයන්නටත් ඒ වගේම ලසන්ත වික්‍රමතුංග, රිචඩ් ඩි සොයිසා, ජෝසප් පරරාජසිංහම්, රවි රාජ්, මහේශ්වරන්, ඒ වගේම සාගරිකා ගෝමස්ද, ප්‍රේමකීර්ති දයාලිස්ද මේ හැම ඝාතනයක් පිළිබඳව ඒ වගේම තරුණ ජීවිත රාශියක් අහිමි වුණා. ඒ හැම ඝාතනයක් පිළිබඳවම ඔය උනන්දුවම දක්වලා කමිටුපත් කරලා මේ ඝාතන පිළිබඳව සොයා බලන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම රොෂාන් රණසිංහ මැතිතුමත් මේ සභාවේ ඉන්න මොහොතේ මම මතක් කරන්න කැමතියි අපි 225ම එකට එක්කහු වෙලා මම යෝජනා කරලා නිමල් ශ්‍රීපාල සිල්ව මැතිතුමා ස්ථිර කරලා 225ම එකතු වුණා. දූෂිත වංචාකාරී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනස් වෙන්නට ඕනේ කියලා. ඒ වෙනස් වීම ජනාධිපතිවරයාත් අනුමත කරා. එතුමාම කිව්වා චිත්‍රසිරි වාර්තාව පදනම් කරගෙන මේ වෙනස කරන්නට ඕනේ කියලා. ඒ විදිහට අලි සබ්‍රි ඇමතිතුමාගේ සභාපතිත්වයෙන් කමිටුවකුත් පත් කරා. නමුත් දැන් සිද්ධ වෙලා තියෙන්නේ අර පත් කරපු ඉන්ටරිම් කමිටි එක අහෝසි වීම තුල මම කියන්නේ ඇමතිවරයාගේ උපදෙස් මත ඒ ඉන්ටරිම් කමිටි එක ඉල්ලා අස් කරගෙන තිබෙනවා. ඒ තුල ආපහු ක්‍රිකට් පරිපාලනය යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ඒ දූෂණ කණ්ඩායමට, ඒ දූෂිත කල්ලියට. විශේෂයෙන්ම මේක මඩ ගහන්න කියනවා නෙමෙයි, විගණන වාර්තාවෙන් ඒක ඔප්පු වෙලා තිබෙනවා. කුසලා සරෝජිනී වාර්තාවෙන් ඒක ඔප්පු වෙලා තිබෙනවා. ඒ නිසා පැහැදිලිවම මං ඉල්ලීමක් කරනවා මේ සභාවේ අපි යෝජනා කරලා ආණ්ඩු පක්ෂය ස්ථිර කරලා 225ම එකඟ වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂිත පරිපාලනය කරුණා කරලා ඉවත් කරන්නට වහාම පියවර ගැනීම අද රටේ ක්‍රීඩා ලෝලින් ලක්ෂ 220කගේම බලාපොරොත්තු වෙයි
කියලා
මම මේ අවස්ථාවේ කියන්න කැමති. කරුණා කරලා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ හොර රැලක් එක්ක මේ ගමන යන්න බැහැයි කියන එකත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ
කරනවා. 27 2 යටතේ ප්‍රශ්නය ඔබතුමා ගන්නේ නැද්ද? ඔව් ක්‍රීඩා මිතුමයි
කරු කතානතුරු මයිදනවා. මම ට්වීට් පණිවිඩය උත් ඇව්වා මයිදන විපක්ෂ නායකතුමාට මේක තේරෙන්නේ නැතුව ඇති. මොකද ලෝකේ ක්‍රීඩා පරිපාලනය සම්බන්ධයෙන් තියෙන ICC කටයුතු කරන්න වෙන ක්‍රමයකින් ICC අපිව තහනම් කරලා තියෙන්නේ. ඔවුන් එක සාකච්ඡා කරපම මේක ප්‍රසිද්ධ වෙන්න කෑක් ගහලා ක්‍රිකට් දූෂිතයි මේකයි කිව්වට ICC මේ අපි පාර්ලිමේන්තුවේ කියලා කිසිම දෙයක් වැඩක් නැහැ. ඒක නොතේරෙන විපක්ෂ නායකවරයෙක් ඉඳීම ගැන මම කනගාටු වෙනවා. ගරු කතානායකතුමනි, ICC එක කිව්වේ ඉන්ටරිම් කියන වචනේ ඒගොල්ලන් පිළිගන්නේ නැහැ කියන එක. ඒගොල්ලන් කිව්වේ මේ ලංකාවේ ක්‍රිකට් පරිපාලය කරුණා කරලා කතා කරන්න පොඩක් දෙන්න කියන්නේ. පොඩ හැදෙන්න. ගරු කතානායකතුමනි, ඒගොල්ලන් කිව්වේ ක්‍රිකට් පරිපාලනයේ චිත්‍රසිරි වාර්තා වෙනවා. ඒ වාර්තාවට ආවට පස්සේ අපි ස්පෝර්ට්ස් ලෝ එක වෙනස් කරලා මේ ක්‍රිකට් පරිපාලනය වෙනස් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අපි පාර්ලිමේන්තුවේ කිව්වයි කියලා ICC පිළිගන්න එකඟ නැත්තම් මේ බොරුවට කෑ ගැහුවයි කියලා කිසි තේරුමක් වෙන්නේ නැහැ. මොකද්ද ඒකෙන් වෙන්නේ? අවසානයේ උනේ 19 15 ලෝක උස්ලානේ නැති වුණා. හරි අද වෙනකොට ක්‍රිකට් පරිපාලනය ඇතුලේ ප්‍රශ්න කෝටිකට පත් වෙලා. ඇයි මේ ඔක්කොම අපි ඉන්ටරිම් කියන වචන මුලදී මමත් ක්‍රීඩා ඇමතිවරයෙක් කෙනෙක් ඉද්දී ඉන්ටරිම් එකක් දාන්න තුන් පාරක් හතර පාරක් උත්සාහ කරා. හැබැයි ICC එකට තරයේ විරුද්ධ වුණා. ඒ නිසා අපි මේක කරන්න ඕනේ මේ චිත්‍රසිරි වාර්තාව පදනම් කරගෙන අලුත් ස්පෝර්ට්ස් ලෝ එකක් කරගෙන මේ ඡන්ද එන පිළිවෙත අඩු කරලා පුළුවන් තරම් මන්ද ක්‍රිකට් පරිපාලන සුද්ධ කරන එක. එහෙම නැතුව මේ නිකන් මේ කතාවට සෝෂල් මීඩියා වල යන ඒවට පාර්ලිමේන්තුවේ කරන කතාවට විපක්ෂ නායකයෙක්ගේ කතාවට ඕන විදිහට ක්‍රිකට් වෙනස් කරන්න බෑ. ඒක නීතියක් තියෙනවා. ඊවැගේත් එහෙම නීතියක් තියෙනවා. ඒ නිසා කිසිම දේශපාලන අතපෙවීමකට වුන් ඉඳ දෙන්නේ නැහැ. ඒකයි වැඩේ වෙන්නේ. ඒක තේරෙන්නේ නැති බබෙක්.
මට මතක හැටියට 33 වෙනි දවසේට අද මේ ක්‍රිකට් අපි ගන්නේ මේ පාර්ලිමේන්තුවේ.